හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණිවරණි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි අදත් මේ නිස්සාරණේ පවත්වන 196 වන භාවනා වැඩසටහනේ ධර්මදේශනා වාර්ය සඳහා සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චතුරාදිඨානෝ අයම් භික්ඛු පුරිසෝ තීති. ගෞරවනීය සාමිනහංස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ භාවනා වැඩසටහන සඳහා ඉදිරියෙන් තියාගත්තේ ධාතු විභංග සූත්‍රය. ධාතු විභංග සූත්‍රය බුදුරජාණන් වහන්සේ අර පුක්කුසාති කියන ස්වාමින්වහන්සේට දේශනා කරනවා. එතකොට අපිට පොඩ්ඩක් මුල මතක් කරගත්තොත්, මේ පුක්කුසාති ස්වාමින්වහන්සේ මුලදී රජ කෙනෙක්. එතකොට මේ රජතුමා, මේ බිම්බිසාර රජතුමා යොපු ඒ හසුන්පත තේරුම් අරගෙන, ඒක තීච්ච බුදුරජාන් වහන්සේ ගැන, දහම ගැන, සංඝයා ගැන, ප්‍රතිපත්තිය ගැන තියෙන කරුණු තේරුම් අරගෙන, තමන්ම නුවණින් සීලක්ස් මත පිහිටලා ඊළඟට සමාධි භාවනාවක් වඩලා, දැන් බුදුන් වෙනුවෙන් පැවිදි වෙලා මේ එනවා බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්න. එතකොට අතරමඟදී තමයි බුදුරජාන් වහන්සේට හම්බ වෙන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ ඍජුවම මේ ප්‍රතිපත්තිය දේශනා කරන, නැත්තම් ප්‍රඥාව පැත්ත මේ දියුණු කරගන්න මේ පුක්කුසාති ස්වාමීන් වහන්සේට මඟ සලස්සනවා. එතකොට අපි සාමාන්‍යයෙන් සීල සමාධි ප්‍රඥා කියන අනුපිළිවෙල කතාවේදී එක අතකින් අපිට හිතන්න තියෙන්නේ මේ පුක්කුසාති ස්වාමීන් වහන්සේ මේ වෙනකොට සෑහෙන්න සිල්වත්, ඒ වගේමයි මේ වෙනකොටත් සෑහෙන්න සමාධියක් සහිතයි. ඒ නිසා බුදුරජාන් වහන්සේට කිසි අපහසුයක් නැතුවෙන්නේ නැති මේ පුක්කුසාති ස්වාමීන් වහන්සේට ඍජුවම මේ ප්‍රඥා ශික්ෂාව දේශනා කරන්න. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාව මුහුකුරා යන හැටි, වර්ධනය වෙන හැටි දැකදක දැන් බුද්ධ දේශනේ ඉදිරිපත් කරනවා. එතකොට ටිකෙන් ටික ගැඹුරට යනවා. එතකොට මුලින්ම පෙන්ලා දෙන්නේ මේ කෙනෙක් පුජ්‍යලයක් සත්වයේ කියලා මේ කතා කරන ස්වરૂපය. මේක මේ ධාතු 6ක සංයෝගයක්, ධාතු 6ක එකතුවක්. ඊළඟට තවත් පැත්තකින් විස්තර කරනවා මේ කෙනෙක් පුජ්‍යලයක් කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6ක එකතුවක්, සංකලනයක් කියලා. ඔන්න මේ තවත් පැත්තකින් විස්තර කරලා දෙනවා. ඊළඟට මේ කෙනෙක් පුජ්‍යලයක් කියලා කියන්නේ තවත් පැත්තකින් විස්තර කරනවා මේ හිතේ හැසිරීම 18 ආකාරයක්. එතකොට මේ විදිහට විස්තර කරන බුදුරජාණන් වහන්සේ දැන් එක එක පැතිවලින් මේ පුක්කුසාති ස්වාමීන් වහන්සේගේ හිතේ ප්‍රඥාව අවදි කරනවා. මේ බුද්ධ දේශනාවට සමන් දෙමින් එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ, අපිට ටික ටික දැන් තේරෙනවා පුළුවන් මේ අපි කෙනෙක්ක, පුජ්‍යලයක්ක, මමෙක්ක, අහවලාය කියාගෙන හිතාගෙන හිටියට අන්න බුද්ධ දේශනාවට අනුව මෙතන තියෙන්නේ ධාතු වල එකතුවක්, නැත්නම් මෙතන තියෙන ආයතන වල සකස් වීමක්. මෙතන තියෙන්නේ මනස පැත්තෙන් ගත්තොත් මනසේ හැසිරීම 18 ආකාරයක්. එතකොට මේවා ගැන විස්තර කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කොහොමද දැන් තවදුරටත් මේ හිත හික්මුව ගන්නෙ? අන්න ප්‍රතිපත්ති පැත්තෙන්, එමත් නැත්නම් ප්‍රතිපත්තියක නියැලෙන කෙනෙක් ඔන්න දැන් කොහොමද විස්තර කරන්නේ? දහමට පිළිපන් කෙනෙක් කොහොමද විස්තර කරන්නේ කියන කාරණය, කාරණාව ඊට පස්සේ ඉදිරිපත් කරනවා. චතුරාදිඨානෝ අයම් භික්ඛු පුරිසෝති. එතෙන්දී අදිෂ්ඨාන 6ක්, අදිෂ්ඨාන 4ක් වශයෙන්, ඒ කියන්නේ හිතේ පිහිටීම් 4ක් වශයෙන් මේ කෙනෙක්ව, පුජ්‍යලයක්ව, සත්වයක්ව හඳුනා දෙනවා. එතෙන්දී මුලින්ම ඉදිරිපත් කරන්නේ පඤ්ඤාදිඨානෝ කියලා, මේ ප්‍රඥාව මත පිහිටීම. ඊළඟට දෙවෙනි ඉදිරිපත් කරනවා සත්‍යාදිඨානෝ කියලා, සත්‍යය මත පිහිටීම. ඊළඟට ඉදිරිපත් කරනවා චාගාදිඨානෝ කියලා, අතහැරීම මත පිහිටීම. අන්තිමට ඉදිරිපත් කරනවා උපසමාදිඨානෝ කියලා, මේ සංසිඳීම මත පිහිටීම, සංසිඳීම මත පිහිටා කටයුතු කිරීම. එතකොට මේ එක එක පැත්තක් ගත්තාම ප්‍රතිපත්තියක යෙදෙන පිරිසකට සෑහෙන දෙයක් ඉගෙන ගන්න මේ සූත්‍රයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක එක කොටාසයක් හරහා කොහොමද අපේ ප්‍රඥාව දිනු කරගන්නේ, කොහොමද මේ පැතිවලට අවධානය යොමු කරන්න කියන කාරණාව පැහැදිලි කරනවා. එතකොට අපි ඊයේ උත්සාහත් වුණා මේකෙන් පඤ්ඤාදිඨානෝ කියන ස්වභාවය විස්තර කරන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව, ප්‍රඥාව පැත්තෙන් විස්තර කරන්නේ පඤ්ඤං නප්ප මජ්ජේය, ප්‍රඥාව දිනු කරගැනීමේ අප්‍රමාදී වන්නේය කියන කාරණාව. එතකොට අපිට තේරෙනවා අපි පොතපත ඉගෙන ගන්න, ඉස්කෝලේ යන්න, විශ්වවිද්‍යාලවල යන්න, ඉතින් নানা ප්‍රකාර දේවල් වලට අපි මේ ඉගෙන ගැනීම සම්බන්ධයෙන් සමහරවිට අපි අප්‍රමාදීව කටයුතු කරනවා. හැබැයි සමහරවිට අපි මේ ඇත්ත වශයෙන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන නුවණ දිනු කරගන්න අපි ඇත්ත වශයෙන් මෙහෙසනවාද කියලා හිතලා බලන්න පොඩ්ඩක් වටිනවා. සමහරවිට අපි අර සෑහෙන කැපවීමක්, සමහරවිට අපේ මුළු තරුණ කාලෙම අපි කැප ගන්නවා මේ নানা ප්‍රකාර විෂයන් ඉගෙන ගන්න, මේ ලෝකායත විෂයන්, ලෝකයේ තියෙන নানা ප්‍රකාර විෂයන්. ඉතින් අපි සමහරවිට ඒකේ අවසාන ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න අපිට රස්සාවක් හම්බ වෙනවා. ඉතින් යන්තම් දිවිපෙවත පවත්වා ගැනීම සඳහා එකකින් උපකාරයක් ලැබෙනවා. හැබැයි අපි ඉබඳු කැපකිරීමක් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රඥාව දිනු කර ගැනීම සඳහා කරන්න සූදානම්ද කියලා අපෙන් ඇහුවොත් සමහරවිට අපි ඒ තරම්ම සූදානම් නැති බවක් පේනවා. මොකද අපි හිතමු පුංචි දරුවෙක් පුංචි කාලේ නම් ඉස්කෝලේ යනවා. අපි හිතමු ඉතින් අවුරුදු 5 6 දී හරි පටන් ගත්තාම අන්තිමනේ මේ ඉගිනීම් කටයුතු ඉවරන කොටත් අවුරුදු 20ක් පැනලා. එතකොට අපිට තේරෙනවා මේ සෑහෙන කාලයක් තිස්සේ අපි මේ ජීවිතෙන් සෑහෙන ප්‍රමාණයක් වැය කළා තියෙනවා මේ ලෝකායත විශ්යන් ඉගෙන ගන්න. අපේ මේ බහ තෝර ගන්න. ඊළඟට විවිධාකාර මාත්‍රිකා ඔස්සේ අපේ මේ දැනුම වර්ධනය කර ගන්න. හැබැයි අපි භවනාවකට වඩුනහම අපි බලාපොරොත්තු වෙනවා හරිම ඉක්මනට සමාධි වෙන්න, හරිම ඉක්මනට ප්‍රඥාව අවදි වෙන්න. නැත්තම් හරිම ඉක්මනට මේ කටයුත්ත සිද්ධ වෙන්න. ඉතින් ඒක පැත්තකින් බලුවම අපේ මේ ඉල්ලීම හරි අසාධාරණයි වගේ. මොකද අරතරන් අපිට මේ ලෝකයේ තියෙන নানা ප්‍රකාර දේවල් වලින් අවුරුදු ගණන් වෙහෙසෙන්න අවස්ථාව තියෙනවා. අපි ඒවට වෙහෙසෙනවා. නමුත් මේ භවනාවකට වඩුනහම අපි ඉක්මනටම මොන ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ. ඒක අතකින් බලුවම අපිට තේරෙනවා මේකේ මොකක්දෝ අපිට වැරදීමක් තියෙනවා. ඉතින් මේව දේවල් එක්ක අපි අනවශ්‍ය විදිහට මූලිකත්වය දෙමින් ඒ ලෝකායත විෂයන් ඔස්සේම අපේ මුළු ජීවිතේම කැප කරනවා. මුළු තරුණ කාලයම නැත්නම් අපේ මුළු ජීවිතේමත් කැප කරලා දානවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු දේ ගැන අවධානය යොමු කරන්න නැත්නම් ඒකට මූලිකත්වයක් දෙන්න අපි ඒ තරම්ම යහුසුරු වෙන්නේ නැහැ. නමුත් අපි නුවණ පෑදලා මේ බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසය ඇති වෙලා ශ්‍රද්ධාව ඇති වෙලා මේ මාර්ගයට අපි පිවිසුණා නම් අන්න අපි උත්සාහත්ව යුතුයි. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රඥාව? කොහොමද අපි මේ බඳු ප්‍රඥාවක් අපේ සිත තුළ දියුණු කරගන්නේ? ඒක මේ මම අද ඉගෙනගෙන තියෙන විවිධාකාර ශේස්ත්‍ර ඔස්සේ, විෂයන් ඔස්සේ මට හොයාගන්න පුළුවන් දෙයක්ද? තර්කයේ ඔස්සේ හොයාගන්න පුළුවන් දෙයක්ද? හිතලා හොයාගන්න පුළුවන් දෙයක්ද? එහෙම නැත්නම් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන එක බොහොම නිහතමානී වෙලා බිමට බැහැලා බුදුරජාණන් වහන්සේ කියන මාර්ගය ඔස්සේ හිත වඩලා හොයාගත යුතු දෙයක්ද? ඒ නිසා පොඩ්ඩක් අද අපි වර්තමාන කාලෙදී පරිස්සම් වෙන්න වෙනවා. මොකද අද හුඟක් වෙලාවට අපි ෂණික ක්‍රම හොයන යුගයක්. හැමදේම ෂණික වෙලා තියෙන්නේ අද. ඒ නිසා අපිට සමහරවිට මේ හිත හදාගන්නේවත් හිත හදාගන්න එකත් අපි සමහරවිට මේ ෂණිකව කරන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ බොහොම ක්‍රමානුකූල පීවරෙන් පීවර යන ප්‍රතිපදාවක් බව තමයි බුදු දේශනාවට අනුව අපිට හිතාගන්න තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥාව දිනු කර ගැනීම සම්බන්ධයෙන් ඒ නිසා අප්‍රමාදී වෙන්න කියලා කියනවා. එතකොට ප්‍රඥාව සම්බන්ධයෙන් කතා කරද්දී අපි දවස් කීපයක් මතක් කරගත්තා. අපි අර කෙනෙක් පුජ්‍යලයක් කියලා සත්ව සංඥාවකින් අරගෙන පැටලිලා තියෙන ස්වභාවයෙන් හිත මුදව ගන්න බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙනවා. මෙතන තියෙන්නේ පඨවි ධාතුවක්, ආපෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, වායෝ ධාතුවක්, ආකාශ ධාතුවක්. ඒ හැරුණාම මෙතන තියෙන්නේ විඤ්ඤාණ ධාතුවක්. ඔන්න මේ ධාතුන් සම්බන්ධයෙන් හොඳ වැටහීමක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. ඒකේ ඔන්න හොඳට මේ පුක්කුසාති ස්වාමීන් වහන්සේව පිහිටවල කියන මේ ප්‍රඥාව දිනු කර ගැනීම සම්බන්ධයෙන් අප්‍රමාදී වෙන්න. අන්න ධාතු මනසිකාරයක් වඩනවා, වේදනානුපසනාවක් වඩනවා. මේ හරහා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු මේ ප්‍රඥාව, මේ යථාභූත ඥාන දර්ශනය හිතේ දිනු කර ගැනීම සඳහා කෙනෙක් උත්සාහවත් වෙනවා. මොකද බුද්ධ දේශනාවේම සඳහන් වෙනවා සමාධි සූත්‍රවල සමාහිතෝ යථාභූතං පජානාති පස්සති. මේ යම්ස කෙනෙක් හොඳ සමාධිමත් භාවයක් ඇති කරගෙන ඒ සමාධිමත් භාවය මේ වර්තමාන වශයෙන් එළඹෙන අරමුණු වෙත යොමු කළා, හොඳට නිරීක්ෂණයක් කළා නම් අන්න හොඳට අවස්ථාව තියෙනවා මේ ඇත්ත ඇතිසැටියෙන් දැන ගැනීම සඳහා. ඒ වගේමයි ඔය චේතනාකරණීය සූත්‍රයේදී එහෙම කියනවා, මේ විදිහට මේ හොඳ හිතේ සමාධියක් සහිතව මේ කටයුත්ත කරනවා නම් හිතේ මේ තමන්ට ඇත්ත ඇතිසැටියෙන් තේරෙවි, තේරෙන්න ඕන කියලා චේතනාවක්වත් පහළ කරන්න දෙයක් නැහැ. ඒක ධර්මතාවයක් වශයෙන්ම සිද්ධ වෙනවා කියලා. ඒ නිසා අපි කරන්නේ ඇත්තතම හේතු සකස් කර ගැනීම, හිතේ සමාධිමත් ස්වභාවයක් සකස් කර ගැනීම, ඒ සඳහා සතිය පිහිටවලා ඒ සමාධිමත් ස්වභාවයක් සකස් කරලා ඒ බඳු සමාධිමත් සිතක් අපි මේ වර්තමාන වශයෙන් එළඹෙන নানা ප්‍රකාර අරමුණු වෙත යොමු කරමින් අපේ මේ ඇතුළත ප්‍රඥාවක්, ඇතුළත නුවණක් වැඩිම සඳහා අවශ්‍ය පසුබිම සකස් කළ දීම. ඒ බඳු පසුබිමක් හොඳට සකස් කළ දුන්නා නම් අපි උනන්දුයෙන් උත්සාහයෙන් අඛණ්ඩව මේ කටයුත්ත යෙදෙනවා නම් ක්‍රමානුකූලව පියවරම පියවර සමාලාවට අපටත් නොදැනීම ඇතුළත ප්‍රඥාවක් දියුණු වෙනවා. බිබඳු ඇතුළත ප්‍රඥාවක් දිනුනා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ඒකේ එක්තරා අන්දමක දියුණු වීමේ ලක්ෂණයක් වශයෙන් මේ දකින්න දේ ගැන කලකිරීමක්, දකින්න දේ ගැන නිබ්බිදාවක්, අතහැරීමක් සිද්ධ වෙනවා කියන දේ ඉබේම සිද්ධ වෙනවා. ධර්මතාවයක් වශයෙන්ම සිද්ධ වෙනවා. ආයි මේක අතහරින්න කියලා චේතනාවක්වත් පහළ කරන්න ඕනේ නැහැ කියනවා. ඒ තරමටම මෙතන තියෙන හේතුඵල සම්බන්ධයක්. ක්‍රමානුකූලව අන්න හිතේ සමාධියක් ඇති කරගත්තා නම් සමාධිමත් හිතට මේ ඇත්ත ඇසටියෙන් පේනවා කියන එක ධර්මතාවයක්. ඊළඟට එබඳු ධර්මත් මේ යථාභූතයක් ඇත්ත ඇත්තටියෙන් තේරෙනවා නම් පේනවා නම් ඒ දේවල් අතහැරලා දානවා කියන එක ධර්මතාවයක්. දැන් මේ අතහැරිච්ච ස්වභාවයක් ගැන තමයි ඊට පස්සේ අදාපිට කතා කරන්න තියෙන්නේ. මොකද්ද මේ සත්‍යාදිඨාණු? සත්‍යදිඨානෝ කියලා මෙතෙන්දී සත්‍යය මත පිහිටීම සත්‍යය මත පිහිටා කටයුතු කිරීම කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. මෙතෙන්දී අපි පොඩ්ඩක් මේ සත්‍යය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් තේරුම් ගන්න වටිනවා. අපි සාමාන්‍යයෙන් මේ හිතට එන අරමුණු හැම එකක්ම සත්‍යයි කියලා පිළිගන්නවා. ඒ කියන්නේ අපි හිතනවා මොකක්කෝ අරමුණක් හිතට ආවා. ඒ හරහා නාම රූපයක් සකස් වුණා, චිත්ත රූපයක් සකස් වුණා, හිතේ යම් යම් සංඥාවන් ගොඩ නැගුණා. අපි හිතනවා ආ මේක තමයි ඇත්ත. අපි හිතමු අපි කෙනෙක්ව දැක්කා. දැක්කට පස්සේ ඒක මතක හිටියා, කෙනාව මතක හිටියා. ගෙදර ඇවිල්ලා කල්පනා කරනවා. කල්පනා කරනකොට ඔන්න චිත්ත රූප මැවෙනවා. මැවුණාම අපි හිතනවා ආ මේක තමයි ඇත්ත. ඉතින් අපි ඒ ඔස්සේ යනවා, ඒ ඔස්සේ බැඳෙනවා, ඒ ඔස්සේ හඹාගෙන යනවා. ඉතින් මේ බඳු ස්වභාවයක් තමයි අපි හැමතිස්සෙම ඇත්ත කියලා පිළිගන්නේ. නමුත් මේක ඇත්තක් නෙමෙයි, මේක බොරුවක් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. හරි ලස්සන ගාථාවක් එනවා මේ ද්වේතානුපස්සනා සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ කියනවා නිකන් අනුකම්පාවෙන් වගේ, අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. බලන්න මේ අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං, මේ බලන්න මේ දෙවියන් සහිත බමුන් මරුන් සහිත මේ සියලු ප්‍රජාව මේ අනාත්ම වූ දෙයක ආත්ම වූ ස්වභාවයක් දකිනෝ. නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. මේ නාම රූපයට බැසගෙන අන්න ඒක ඇත්ත, එන මේකයි ඇත්ත කියලා හිතින් මඤ්ඤණාවන් කරනවා. හිතින් හිත හිතා යනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එතකොට මේ අපේ හිතේ පහළ වෙන নানা ප්‍රකාර සිතුවිලි ස්වභාවයන්, හිතේ පහළ වෙන විවිධාකාර සංඥා ස්වභාවයන්, හිතේ පහළ වෙන විවිධාකාර චිත්ත රූපයන් හුදු බොරුවක් කියලා. ඒක මේ අස්පනා පිට පහළ වෙනව නැත්තම් චිත්ත රූප වශයෙන් පහළ වෙනවා, ඒවා හුදු මායාවක්. ඒ නිසා අපි ඒවා ඔක්කොම ඇත්ත කියලා සැලකුවොත් සමහරවිට අපි මේ බුද්ධ වචනයත් එක්ක පැටහැනි වෙනවා වගේ. ඒ නිසා මේ පෙන්නන මාර්ගයේදී හිත ටික ටික දහමක් තුලින් විපස්සනාවක් තුලින් දියුණු වෙන්න අපිට තේරුම් ගන්න තියෙන්නේ එහෙනම් මේ බොරුවෙන් අපිට මිදෙන්න වෙනවා. මේ ඇස මේ හිතේ පහළ වෙන নানা ප්‍රකාර අරමුණු අපිව මුලා කරන ගතිය, අපිව පොළඹවන ගතිය, අපිව නැවත සංසාරයට බඳවන ගතිය, ඒ වගේමයි ඒවැය තියෙන්නේ අනිත්‍ය ස්වභාවයක් බව, දුක් ස්වභාවයක් බව. ඇත්ත වශයෙන්ම ආත්මීය ස්වභාවයක් පෙන්නුවත් එතන තියෙන අනාත්ම ස්වභාවයක් බව, නිස්සාර ස්වභාවයක් බව ටික ටික අපිට තේරුම් ගන්න වෙනවා. එතකොට මේ දේ තේරුම් ගන්නවා නම් අපි ටික ටික අපේ හිත සුද්ධ කරගන්න පටන් ගන්නවා. හිත දැනට හරියට නිකන් අර පාසි බැඳිලා වගේ මේ සම්පූර්ණයෙන්ම මේ හිතේ මතුපිට තට්ටුව සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වෙලායි තියෙන්නේ. මලකඩ බැඳිලා තියෙන්නේ. ඉතින් අපි මේ ධර්ම ඔසුවන් පාවිච්චි කරමින්, විවිධාකාර උපක්‍රම පාවිච්චි කරමින් මේ ටික ටික මේ මලකඩ ඉවත් කරන්න උත්සාහත් වෙනවා. ටික ටික පාසි ටික ඉවත් කරගන්න උත්සාහත් වෙනවා. යම් අවස්ථාවන්හිදී අන්න පතුල පේන්න පටන් ගන්නවා. යම් අවස්ථාවන්දී අර පැහැදිලි වතුර ටිකක් මතුවෙනවා වගේ, පාසි ටික ඉවත් කරාම පැහැදිලි ජලය මතුවෙනවා වගේ අන්න මේ හිතේ අභ්‍යන්තරයේ තියෙන පවිත්‍රතාවය, සරල භාවය, මේකේ තියෙන පැහැදිලි භාවය කෙනෙකුට විටින් විට අත්දැක ගන්න හම්බ වෙනවා. එතකොට ඒක සමහරවිට විපස්සනාවකදී ෂණ මාත්‍ර වශයෙන් කෙනෙකුට මුලින් සිද්ධ වෙන්නේ. හැබැයි ටික 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 මේ ෂණ මාත්‍ර වශයෙන් අත්දකින මේ ස්වභාවය වර්ධනය කර ගැනීම සඳහා අපි උත්සාහත් වේ යුතුයි. මේ ෂණ මාත්‍ර වශයෙන් සිද්ධ වෙන මේ පැහැදිලි වීම නැත්නම් මේ මතුවීම සිද්ධ වීම සඳහා ඇත්තටම මේ මතුපිට තට්ටුවේ තියෙන දේවල් වල තියෙන අර බොරුව, ඒකේ තියෙන මුසාව, ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය, ඒකේ තියෙන වෙනස් වෙන ස්වභාවය, ඒකේ තියෙන නිස්සාරත්වය දැන ගැනීම හරිම ප්‍රයෝජනයි. මොකද අපි දේක නිස්සාරත්වය දැක්කොත් තමයි ඒක අතහරින්නේ. එතෙක් අපි ඒක බදාගෙන අල්ලගෙන දැඩිව ග්‍රහණය කරගෙනයි ඉන්නේ. ඒ නිසා අස්පනා පිට මේ පහළ වෙන විවිධාකාර සංස්කාර ධර්මයන් මේ හිතට ඒත්තු යන තාක්, එයාම තේරුම් ගන්නා තාක් ඒවැය තියෙන නිස්සාරත්වය අපිට පෙන්ලා දෙන්නත් වෙනවා. ඒකයි විපස්සනාවකදී අපිට මේ සාමාන්‍ය ත්‍රිලක්ෂණය වැටහෙනවා කියලා කියන්නේ. එතකොට ඒවැය තියෙන ඒ ඇත්ත ඇටි සැටිය තේරෙන්න ගන්නවා. කාලයක් තිස්සේ මේක නිරීක්ෂණය කරද්දී අභ්‍යන්තරික වශයෙන් ඔන්න ප්‍රඥාවක් අවදි වෙන්න ඔන්න ත්‍රිලක්ෂණයක් වැටහෙනවා. අනිත්‍ය ස්වභාවයක් වැටහෙනවා. වෙනස් වෙන ආකාරය තේරෙනවා. වෙනස් වෙන ආකාරය අස්පනා අපිට පේන්න ගන්නවා. ඊළඟට මෙබඳු වෙනස් වෙන දෙයකට දෙයක් මත අපි සදා මේ සැනසෙන්න බලාපොරොත්තු වෙනවනම්, ඒකෙන් අපි සතුටක් බලාපොරොත්තු වෙනවනම්, ඒකෙන් අපි සැනසෙන්න බලාපොරොත්තු වෙනවනම් ඒක පවත්වන්න බැරි සතුටක් බව තේරෙන්න ගන්නවා. ඊළඟට මේ සිද්ධ වෙන දේවල් අපේ පාලනයෙන් තොර බව, ඒකේ ඇතුළත කිසිම කරන කෙනෙක් පුජ්‍යලයක ආත්මීය ස්වභාවයක් නැති බව ඔන්න තේරෙන්න ගන්නවා. මේවා තේරෙන්න අන්න ටික ටික අර මතුපිට තට්ටුව තුනී වේගෙන ගිහිල්ලා තමයි යම් අවස්ථාවක අන්න අර හිතටම ආවේනික, එයාටම ආවේනික අර පිරිසුදු භාවයක් කෙනෙකුට අත්දක ගන්න හම්බ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා යම්සි කෙනෙක් මේ තමන් වහන්සේගේ වචනය විශ්වාස කරනවා නම් අන්න එයාට චිත්ත භාවනාවක් කරන්න පුළුවන්. මොකද විශ්වාස කරනවා භාගතුන් වහන්සේව ශ්‍රද්ධාවෙන් අදහනවා. පබස්සර මිදම් භික්කවේ චිත්තං චන්ත තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිරිටම්. මහණෙනි මේ සිත ස්වභාවයෙන් ප්‍රබාස්වරයි. සිත ස්වභාවයෙන් පැහැදිලි පවිත්‍රයි. මේක මේ බාහිරින් තියෙන තට්ටුව තමයි කෙලෙසිලා තියෙන්නේ. ඉතින් මේ කාරණාව පිළිගන්න මාව විශ්වාස කරන යම්කිසි ශ්‍රාවකෙක් ඉන්නවා නම් ඒ දැනත්තා මේ කාරණාව තේරුම් අරගෙන වර්තමානයේදී අපවිත්‍ර වෙන්න පුළුවන්. නමුත් උත්සාහවත් වෙනවා මේ බාහිර තට්ටුව පොඩ්ඩක් පොඩ්ඩක් හුරලා දාන්න. එතකොට මෙහෙම යන ගමනකදී අන්න අපිටම යම්ස කෙනෙක් හොඳට නিত্য අනිත්‍ය ස්වභාවය හොඳින් තේරුම් ගත්තා නම් අන්න මේ අනිත්‍ය ස්වභාවය හරහාම හිත නිමිති නොගන්නා ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. අපි ඊයේත් කතා කළා හොඳට තමන්ට මේ අස්පනා පිට සංස්කාර ධර්මයන්ගේ මොහොතක් මොහොතක් පාසා ඇතිවීම නැතිවීම ස්වභාවය නම් ප්‍රකට වෙන්නේ. ඒක ඊටාම වේගෙන් සිද්ධ වෙනවා නම් ඒත් එයාට බැරි වෙනවා ඒ යෝගාවචරයට බැරි වෙනවා තවදුරටත් මේකේ නිමිති ගන්න. තවදුරටත් මේක වෙනස් වෙන ස්වභාවය බලන්න. මොකද අවධානය යොමු කරනකොට මේක නැති වෙලා ඉවරයි. අවධානය යොමු කරනකොට මේක නැති වෙලා ඉවරයි. ඉතින් මෙහෙම වෙන්න යම්ම අවස්ථාවක අන්න මේ අනිමිත්ත කියලා කියන නිමිති නොගන්නා වූ ස්වභාවයකට හිතපත් වෙන්න පුළුවන්. තවත් පැත්තකින් විස්තර කරනවා මේ දේවල් කෙලවරක් නැතුව මේ විදිහට වෙනස් වීම කෙනෙක් දකිනවා දුක් ස්වභාවයක් වශයෙන්, පිළීමක් වශයෙන්. මේක බැලීමම පවා එතකොට හරී මේ අසහනකාරී ස්වභාවයක්. මේක බැලීමම පවා හිතට වෙහෙසක්. අන්න ඒ හරහා කෙනෙක් අතහරිනවා. ඒ හරහා අන්න අපනිහිත කියන විමෝක්ෂ මුඛය නැත්තම් නිවන් දොරටුවක් විවෘත වෙනවා කියලා බුදුහාඳුර කියනවා. තවත් පැත්තකින් මෙතන තියෙන නිස්සාරත්වය දකින්න මෙතන කිසිම ආත්මීය ස්වභාවයක් සාරයක් නැති බව දකින්න අන්න ඒ හරහා එපා වෙලා අන්න ඒ හරහා මේ ශුන්්‍යත කියන විමෝක්ෂ මුඛයක් නැත්තම් නිවන් දොරටුවක් විවෘත වෙනවා කියලා කියනවා. ඒතර මෙබඳු නිවන් දොරටුවක් විවෘත වුණත් පින්වත්නි අපි ඒකට කිසිම වටිනකමක් දෙන්නේ නැහැ. අපි මීට කලිනුත් කතා කළා මොකද අපි සාමාන්‍යයෙන් වටකමක් දෙන්නේ අපේ රාග ద్వේෂ මෝහයන් වැඩෙන නැත්නම් අපේ තියෙන මාන්නේ වැඩෙන දෙයකට තමයි අපි වටනකමක් දෙන්නේ. හැබැයි මේ කියන ස්වභාවයන් එකක්වත් මේ මමත්වය ඇති කරන දෙයක් නෙමෙයි, මමෙක්ව හදන දෙයක් නෙමෙයි, ප්‍රතිරූපයක් හදන දෙයක් නෙමෙයි, එහෙම නැත්නම් මාන්නයක් හදන දෙයක් නෙමෙයි, ඊට සාත්පසින්ම ප්‍රතිපක්ෂ දෙයක්. ඒ නිසා අපිට මේ බඳු ස්වභාවයන් දැනෙන්නේ හරිම කම්මැලි කරන සුළු ඒකාකාරී ස්වභාවයන් වශයෙන්. සා අපි මේ දේවල් ඇත්ත වශයෙන්ම විපස්සනාවේදී මේ යෝගාවචරයෙන් අත් නොදකිනවා නෙමෙයි වෙන්නේ අපිට මේවා ඔක්කොම මගහැරලා යනවා විශේෂයෙන්ම මගහැරලා යනවා මොකද අපි හඳුනගන්නේ අපි කැමති දේවල් තමයි නිවැරදි කියලා. ඒ කියන්නේ අපි වටිනකම් දෙන්නේ අපේ කෙලෙස් වලට සාපේක්ෂව. ඉතින් ඒ නිසා අපි අපේ තියෙන කෙලෙස් බරිත භාවයෙන් කෙලෙස් ස්වභාවයන්ට අහු වෙලා තමයි භාවනාවේ අත්දැකීම් විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ විවිධාකාර භාවනා අත්දැකීම් ඊටාම හොඳ වටිනා අත්දැකීම් කියලා අපේ එවට ලොකු වටිනකමක් දෙනවා අපේ ඇතුළත තියෙන කෙලෙස් වල ස්වභාවයට අනුව. හැබැයි යම්ස කෙනෙක් වුවොත් නෑ එහෙම නෙමෙයි මෙන්න මේ බඳු මේ හරි ඒකාකාරී ස්වභාවයක් තියෙනවා නෝකයි වටින්නේ කියලා කිව්වොත් කිසිසේත්ම පිළිගන්න කැමති නෑ. මොකද එතන නැහැ මේ අපිව හදන ගතියක්. එතන නැහැ මම මේක හදන ගතියක්. එතන නෑ කිසිම වර්ණාවක් ආත්ම වර්ණාවක් කිසිම නෑ. ඉතින් ඒ නිසා හරි අමාරුයි කෙනෙකුට වටහලා දෙන්න මේ මාර්ගයේ යනකොට මේ වගේ එපා වීමක් සිද්ධ වෙන්න පුළුවන් අරමුණ බොඳ වෙලා යාමක් සිද්ධ වෙන්න පුළුවන් අරමුණේ නිමිති මැකිලා යන ස්වභාවයක් වෙන්න පුළුවන්. අන්නේ බඳු ස්වභාවයක් අපි අගේ කරන්නේ කොහොමද? ඒ බඳු ස්වභාවයක වර්ධනය වීමක් කරහා ඔන්න සම්පූර්ණයෙන්ම හිත අරමුණු වලින් අයින් වෙලා යන්නේ කොහොමද? ඉතින් මේ වගේ දෙයක් විස්තර කර ගැනීම හරිම අපහසුයි. ඒත්තු ගැනීම හරිම අපහසුයි. හරියට නිකන් අපි තොටුපළක් හොයාගෙන යනකොට තොටුපළ හඳුනගන්න බැරි වුණා වගේ. ඉතින් ඒ නිසා අපි සමහරවිට අවුරුදු ගණන් භාවනා කරනවා. මොකද මේ තොටුපළ හොයාගන්න බැරි වෙලා. මොකද අපි දන්නේ නැහැ කොහෙද මේ සමබරතාවයක් ඇති කරගන්න ඕනේ කොහෙද නවතින්න ඕනේ මොකද්ද අපි මේ කෙනසුන්ගෙන් තොර ස්වභාවයක් කෙනසුන්ගෙන් අඩුතරමින් අඩු ස්වභාවයක් කියලා හඳුනගන්න ඕනේ කියලා අපිට සමහරවිට වැටහීමක් නැහැ. ඉතින් මේ බඳු තැන්වලදී ඇත්තටම කල්යාණ මිත්‍ර ආශ්‍රයකින්ම තමයි හුඟක් වෙලාවට මේ හේතු ගන්නන්න වෙන්නේ. නැත්තම් මොකද අපිට තමා විසින් මේක කරගන්න හරි අමාරුයි. නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ ශුන්්‍යත අනිමිත්ත ස්වභාවයන් වඩන හැටි සෑහෙන විස්තර කරලා තියෙනවා. ඒ වගේමයි මේ නිමිති වලින් තොරනම් අපේ හිත ඒ සිත සෑහෙන්න කුසල පක්ෂයේ පිහිටන බව ඒ වගේමයි ඒ සිතේ සෑහෙන්න පිවිතුරු භාවයක් අකුසලයෙන්ගෙන් ඈත් වෙන බව අකුසලයෙන්ගෙන් තොර බවත් සඳහන් කරලා තියෙනවා. දැන් ඔය අංගුත්තර නිකායේ සනිමිත්ත වග්ගයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සනිමිත්තා භික්කවේ උපජ්ජදීපා උපංචද්දී පාපක අකුසල ධම්මා නො අනිමිත්තා. තස්සේව නිමිත්තස්ස පහනා එවං තේ පාපක අකුසල ධම්මා හොන් න හොන්ති ඉති. සනිමිත්තා භික්ඛවේ උපජ්ජන්ති පාපක අකුසල ධම්මා නො අනිමිත්තා. මහණෙනි මේ යම්තාක් අකුසල ධර්මයන් පාපී අකුසල ධර්මයන් තියෙනවා නම් ඒවා පහළ වෙන්නෙම නිමිති සහිතවමයි. තස්සේව නිමිත්තස්ස පහනා ඒවන්තේ පාපක අකුසල ධම්මා න හොಂತಿ. ඒ නිමිති වලින් යම්කිසි ප්‍රහාණේ වූ ස්වභාවයක් නිමිති වලින් තොර ස්වභාවයක් තියෙනවා නම් අන්න අර කියන පාපක අකුසල ධර්මයන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ බඳු පාපක අකුසල ධර්මයන්ට පවතින හැකියාවක් නැහැ. දැන් අපි යන්න ඕනම පාර කෙලසුන් නැසීම සඳහා නම් අපි යන්න ඕන පාර ටික ටික කෙලස් දුර වෙන මාර්ගයක නම් අපිට සිද්ධ වෙන මොකද්ද මේ කෙලසුන්ගෙන් තොර ස්වභාවයක් කියලා කියන්නේ. මොකද අපි මේ කෙලසුන්ගෙන් තොර ස්වභාවය කියන්නේ මොකක්වත් මොකද්ද කියලාවත් තේරෙන්නේ නැතුව අපිට අමාරුයි මේ කෙලසුන්ගෙන් හිත අයින් කරගන්න. මොකද අපි සාමාන්‍යයෙන් කරන්නේ යමකට සාපේක්ෂවයි තවත් දෙයක් තේරුම් ගන්න. ඒතර මුලින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ කෙලසුන්ගෙන් තොර ස්වභාවය අපිට හඳුන ගන්න. ඉතින් මේ බඳු ස්වභාවයක් තමයි මේ මුලින්ම අපිට හම්බ වෙන්නේ. භාවනාවක් වඩවාගෙන යනකොට දියුණු කරගෙන යනකොට හිතපත් වෙන්න පුළුවන් මෙන්න මේ බඳු නිමිති රහිත ස්වභාවයකට නැත්නම් අරමුණු වලින් තොර ස්වභාවයකට අන්න ඒ බඳු ස්වභාවයක් පොඩ පොඩ පුහුණු වෙන්න අවශ්‍යයි. පොඩ පොඩ පුහුණු වෙන්න තමයි අන්න ඒ බඳු තත්වයක හිත පිහිටන්න ගන්නෙ. ඒ බඳු පත්වයකට හිත හුරු වෙන්න ගන්නෙ. මොකද මේ කිසිම දෙයක් සාමාන්‍යයෙන් අපි හුරු කරලා නැහැ. අපි සාමාන්‍යයෙන් හුරු කරලා තියෙන්නේ විවිධාකාර අරමුණු වලින් හිත පුරවගෙන ඉන්න. හිත පුළුවන් තරම් බර කරගෙන ඉන්න. ඉතින් ඒ බඳු හිත බර කරගෙන සංඥා බහුල කරගෙන নানা ප්‍රකාර අරමුණු වලින් හිත රැස් කරගෙන ඉන්න අපිට ඉතින් මේ අරමුණු වලින් තොර ස්වභාවයක්, නිමිති වලින් තොර ස්වභාවයක්, සංඥා වලින් තොර ස්වභාවයක් හිතා ගන්නවත් බෑ. ඉතින් අපි හිතන්නේ හරියට නිකන් අපිට සම්පූර්ණ හැමදේම අමතකුණා වගේ, නැත්තම් හරියට නිකන් සරුංගලයක නූල කඩලා ගියා වගේ, හුන් හිටි දැන් නැති වුණා වගේ, අපේ පිහිට නැති වුණා වගේ ස්වභාවයක් තමයි සාමාන්‍යයෙන් වැටහෙන්නේ. එනිසා ටික ටික මේ දේවල් ගැන විශ්වාසයෙන් බුද්ධ ගෞරවයෙන් ධම්ම ගෞරවයෙන් සංඝ ගෞරවයෙන් බුදුරජාන් වහන්සේ කෙනෙහි විශ්වාසයෙන් අපි මේ කටයුත්ත කරන්න උත්සාහත් විය යුතුයි. එතකොට මේ යන ගමනේදී බුදුරජාන් වහන්සේ විටින් විට මේ ක්‍රමානුකූලව මේ අරමුණු වලින් තොර වෙන ස්වභාවය විස්තර කරනවා. විශේෂයෙන්ම මජ්ක්‍ධිම නිකායේ චූලශුඤ්ඤත සූත්‍රෙත් මහා ශුඤ්ඤත සූත්‍රෙත් හොඳ විස්තරයක් එනවා. එතෙන්දී අපි මදක් චූලශුඤ්ඤත සූත්‍රයට අවධානය යොමු කළොත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ සාපේක්ෂව ඇතැම් අවස්ථාවකදී දේවල් තියෙනවා, ඇතැම් අවස්ථාවවලදී දේවල් නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ගමක් ඇසුරු කරගෙන නගරයක් ඇසුරු කරගෙන ජීවත් වෙනකොට নানা ප්‍රකාර අරමුණු අපේ හිතේ තියෙනවා. අපිට වැඩ රාජකාරී සම්බන්ධයෙන් নানা ප්‍රකාර අරමුණු සංඥා හිතේ තියෙනවා. කරන්නා වූ විවිධාකාර වැඩ රාජකාරී සම්බන්ධයෙන් අපේ හිතේ සංඥාවන් තියෙනවා. අපි ඇසුරු කරන පිරිස සම්බන්ධයෙන් විවිධාකාර සංඥාවන් අපේ හිතේ තියෙනවා. බැලුවාම ඉතින් අපේ හිතේ විවිධාකාර සංඥා රාශියක් පොදි බැඳලා තියෙනවා. අපේ සාමාන්‍ය හිත එබඳු ස්වභාවයක් තියෙන්නේ. හැබැයි අපි හිතමු ආරණ්‍යයකට පැමිණිලා නැත්නම් යම් කිසි ශූන්‍යාගාරයකට පැමිණිලා ඒ තරම් පිරිසක් නැති තැනකට පැමිණිහම අපි ඒ තැන නිකන් කොහොම හරි අපේ හිත පවත්වන්න උත්සාහත් වෙනවා නම් අපිට හැකියාවක් ලැබෙන්න පුළුවන් අර අපි ගත කරපු ඒ සංඥා බහුල ස්වභාවයෙන් මදකට අයින් වෙලා මේ දැනට මේ සීමාවක් සහිතව තියෙන මේ සංඥා වල පමණක් හිත එකඟ කරගන්න. ඒ කියන්නේ තාමත් සංඥා නැතුව නෙමෙයි සංඥා තියෙනවා. හැබැයි අර කලින් තරම් රළු සංඥා ගොඩක් නෙමෙයි. දැන් තියෙන්නේ සංඥා අඩු ප්‍රමාණයක්. කලින් සංඥා මහා ගොඩක් තිබුණා. මොකද තමන් කර කර හිටිය වැඩ රාජකාරී සම්බන්ධයෙන් ඇසුරු කර හිටිය මහා පිරිස නිසා සංඥා මහා ගොඩක් තිබුණා. නමුත් දැන් ඉන්නේ ටික පිරිසක් නිසා. දැන් කරන්න තියෙන වැඩ රාජකාරී ප්‍රමාණය අඩු නිසා අන්න තමන්ගේ හිතේ යම් පමණක සංඥා අඩු බවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ බඳු තැනකින් තමයි මේ ස්වභාවය ටික ටික හඳුනගන්න තියෙන්නේ. ඒ කියන්නේ දෙයකට සාපේක්ෂව ඔන්න දැන් නම් ඔන්න සංඥා අඩුයි. එක පැත්තකින් හිතේ හිස් බවක් තියෙනවා. අර මොකද තිබිච්ච සංඥා පොදියක් හැරිලා තියෙන්නේ. මග හැරිලා තියෙන්නේ. අන්න ඒ නගරාශ්‍රිත විවිධාකාර තමන් කර කර හිටිය රැකියා ආශ්‍රිත ඇසුරු කර හිටිය කර කර හිටිය පුජ්‍යලයන් ආශ්‍රිත ඒ සංඥා ටික අපිට පොඩ්ඩක් හිතින් අයින් කරන්න පුළුවන් නම් අන්න ඒ සංඥා ගොඩෙන් මේ හිත දැන් හිස්. හැබැයි තාමත් මේ හිතේ සංඥා ගොඩක් තියෙනවා. ඒ මොකද්ද මේ දැනට ඇසුරු කරන ආරණ්‍ය සම්බන්ධයෙන්. දැනට ඇසුරු කරන මේ පිරිස සම්බන්ධයෙන්. දැනට කරගෙන යන මේ වැඩේ සම්බන්ධයෙන්. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා කොහොමද ඒකත් තව ටිකක් ඉස්සරහට ගෙනියන්නේ. එතකොට ප්‍රකාශ කරනවා අපි හිතමු කෙනෙක් ඉරියව්වකට හිත දානවා. වාඩි වුණා. වාඩි වුණාට පස්සේ ඉරියව්වට හිත දාන්න උත්සාහත් වෙනවා. අපි දුමු කෙනෙක් සාර්ථක වුණොත් දැන් එයාගේ හිතේ තියෙන මේ ඉරියව්ව සම්බන්ධයෙන් සංඥා ටිකක් පමනයි. එතකොට මේ ඉරියව්වේ රිදුම් කැක්කුම් තියෙනවා, නිකං ස්වභාවය පේනවා, ස්වરૂපය වැටහෙනවා. ඉතින් මේකේ විවිධාකාර අපි දුමු දේවල් ටිකක් අපේ හිතේ සංඥා ගොඩක් තියෙනවා. හැබැයි ඒ වෙනකොට අන්න අනුන් ගැන සම්බන්ධයෙන් තියෙන සංඥා ටික ඔක්කොම දැන් හිස්. ඉන්න ස්ථානය ගැන තියෙන සංඥා ටික ඔක්කොම හිස්. අන්න ඒ පැත්තෙන් නම් ඔන්න ශුන්‍යත ස්වභාවයක් තියෙනවා. හිස් ස්වභාවයක් තියෙනවා. හැබැයි තාමත් හිතේ දෙයක් තියෙනවා. ඒ මොකද්ද? මේ ඉරියව්ව සම්බන්ධයෙන් තියෙන සංඥාව. මේක තව ටිකක් ඉස්සරහට අරන් යනවා. එතකොට ඔන්න තේරෙනවා මෙතන තියෙන සතර මහා ධාතුවක්. මේ ධාතුන් හතරක ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ඔන්න ටිකක් යනකොට තේරෙනවා ඔන්න ධාතු හතරක ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියලා තේරෙනවා. ඔන්න තවත් ටිකක් හිත සරල වෙනවා. සරල වුණාම අන්න ඉරියව්වේ තිබිච්ච නාන ප්‍රකාර සංඥාවන් රිදුම් කැක්කුම් වෙනුවට ඔන්න මේ ධාතු හතරක ක්‍රියාකාරීත්වයකට පමණක් හිත යනවා. ඔන්න හිත තවත් ටිකක් සරල වෙනවා. අන්න තිබිච්ච මහා ගොඩක් බර හැල්ලු වෙලා තිබිච්ච මහා ගොඩක් සංඥාවන් උලින් අයින් වෙලා ඔන්න දැන් ටිකක් සරල සංඥා ටිකක හිත පිහිටන්න ගන්නවා. හරි එතකොට මහා ගොඩක් තිබිච්ච සංඥා වලින් දැන් හිත හිස්. ඊළඟට මේ දෙබිච්ච මේ සතර මහා ධාතුන්ගේ ලක්ෂණ වලිනුත් අපි හිතමු හිත එක අවස්ථාවකදී එක ධාතුවකට හොඳට හිත එකඟ වෙනවා. පඨවි ධාතුවට හිත හොඳට එකඟ වෙනවා. එකඟ වුණා නම් ඔන්න ඉතිරි ධාතු තුනක් දැන් නැහැ. ඒක සම්බන්ධනොත් දැන් හිත හිස්. ඒ වුණාට දැන් හිතේ ඒත් තාමත් සංඥාවක් තියෙනවා. ඒ මොකද්ද මේ වර්තමාන වශයෙන් තියෙන මේ පඨවි ධාතුවේ සංඥාව. මේක ක්‍රමානුකූලව වර්ධනය කළ සමහරාලාවට ටික යනකොට අපි හිතමු කෙනෙක් ටික මේ පටවි ධාතුව සම්බන්ධෙනුත් අන්න අපි කතා කළා වගේ අන්න හිත අයින් වෙන්න පටන් ගන්නවා. ඒක අරමුණු නොකර ඉන්න පටන් ගන්නවා. ඒක නිකන් අනුන්ගේ දෙයක් වගේ පේන්න පටන් ගන්නවා. ඒකේ තිබිච්ච හැඩතල, ඒකේ තිබිච්ච රේඛා ඔක්කොම මැකිලා යන ස්වභාවයක් මතුවෙනවා. හරියට නිකන් විරංජනේ වෙලා පාට මැකිලා ගිහිල්ලා ඈතින් වගේ පේන ස්වභාවයක්, තමන්ගේ නොවේයි වගේ පේන ස්වභාවයක් ඔන්න මතුවෙනවා. තමන් තේරුම් ගන්න තියෙන දැන් නම් අර ඉස්සලා තරම්වත් සංඥා ගොඩක් නැහැ. දැන් ඊටත් වඩා නිකන් ඈතට ගිහිල්ලා. ඒතරත් වඩා බොඳ වෙලා. යම් අවස්ථාවක අපි හිතමු මේක පවා අතහැරියොත් අන්න හිත එනවා එක්තරා අන්දමකින් නිමිති නොගන්නා වූ ස්වභාවයකට, හිස් ස්වභාවයකට එන්න පුළුවන්. අන්න ඒ ආවොත් අන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දැන් නම් අර බුදුරජාණන් වහන්සේ කියන නිමිති රහිත තත්ත්වයකට කෙටි කාලයකට හෝ හිතපත් වෙලා තියෙනවා. සාපේක්ෂ වශයෙන් උතර තේරුම් ගන්න තියෙන්නේ එතකොට මේ නිබන්දු හිස් ස්වභාවයක් නිබන්දු අරමුණු වලින් තොර ස්වභාවයක් නිමිති වලින් තොර ස්වභාවයක් ක්‍රමානුකූලව ප්‍රතිපදාවක යෙදීමෙන් කෙනෙකුට ගන්න පුළුවන්. එතකොට නිබන්දු ප්‍රතිපදාවක යෙදিলা මේ අනිමිත් ස්වභාවයක් වගේ කෙනෙකුට ගන්න පුළුවන් නම් බුදුරජාන් වහන්සේ කියනවා තස්ස අනිමිත්තේන චේතෝ සමාදිම්හි චිත්තම් පක්ඛන්දති පසීදති සම්තිට්ඨති අදිමුච්ඡති. අන්න බුදුරජාන් වහන්සේ තව අපි උනන්දු කරනවා මෙන්න මේ හටගත්ත මේ අනිමිත් ස්වභාවය තුළ හොඳට හිත බැස ගන්න, හොඳට හිත පහදවනවා, හොඳට හිත ඒ තුළ පිහිටවනවා, ඒ තුළටම කැමැත්තක් ඇති කර ගන්නවා. අන්න ටික මේ අරමුණු වලින් තොර ස්වභාවයකට අන්න අපිව එක්කගෙන යනවා. ඊළඟට මේකේ කොයිතරම් අපි දිනු කරනවාද කියන එක සම්බන්ධයෙන් විස්තර මහා ශුන්‍යත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හරිම ප්‍රායෝගිකව ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා යම් අවස්ථාවක සෝ අජ්ජත්තං ශුන්‍යතං මනසිකරෝති සච්ච තස්ස අජ්ජත්තං ශුන්‍යතං මනසිකරෝතෝ අජ්ජත්තං ශුන්‍යතා චිත්තං පක්ඛන්දති පසීදති සම්තිට්ඨති විමුච්ඡති. ඉතින් මේ විදිහට විස්තර කරනවා. ඒ කියන්නේ අම්ම අවස්ථාවක මේ තැනත්තා දැන් මේ යෝගාවචරයා දැන් පොඩ්ඩක් තේරිලා දැන් මේ බඳු ස්වභාවයක් තියෙනවා කියලා වැටහිලා දැන් එයා උත්සාහත් වෙනවා. අපි දුම් වාඩිලා භවනා කරනවා. වාඩිලා භවනා කරනවා. දැන් මේ අරමුණක් භවිතා කරනවා මුලින් මේ අරමුණ හරහා ගිහිල්ලා මේකේ හොඳින් ත්‍රිලක්ෂණේ වටහාගෙන ත්‍රිලක්ෂණේ බලමින් ඉන්නකොට මේ වැටහීම හරහා ඔන්න අර අනිමිත් ස්වභාවයට යෑම සඳහා එයා ප්‍රයත්නයක් දරනවා, වීරයක් දරනවා. බුදුරජාන් වහන්සේ කියනවා මේ අජ්ජත්ත වශයෙන්, මේ ආධ්‍යාත්මික වශයෙන් දැනෙන දෙයක්. ඒක තමයි දැනට භවිතා කරන්නේ. තස්ස අජ්ජත්තං ශුඤ්ඤතං මනසිකරෝතෝ අජ්ජත්තං ශුඤ්ඤතාය චිත්තං න පක්ඛන්දති න පසීදති න සම්තිට්ඨති න විමුච්ඡති. සමහරවිට මේක අසාර්ථක වෙනවා. කියන්නේ මෙයා දැන් පොඩ්ඩක් මුලින් ස්පර්ශ කරාට ඇතැම් වෙලාවට මේක සම්පූර්ණයෙන් අසාර්ථකයි. අපි දුමු වර්තමාන වශයෙන් පහළ වෙන ඔන්න වේදනාව දිහා බලාගෙන යනවා. බලාපොරොත්තු වුණාට මේ හරහා ගිහිල්ලා අන්න හිත නිමිති නොගන්නා තත්වයකට යයි කියලා ඒක උනේ නැහැ. දැන් මේ බුදුරජාන් වහන්සේ කොයිතරම් ප්‍රායෝගිකව මේ කරුණ විස්තර කරනවාද කියන එක පෙන්වන්නයි මම මේ මතු කරලා පෙන්වන්නේ. මේ තරමටම විස්තර කරනවා මේ ආධ්‍යාත්මික වශයෙන් තියෙන ඇතුළත අරමුණක් භාවිතා කළා හිත අන්න නිමිති නොගන්නා ස්වභාවයට පත් කර ගැනීම සඳහා උත්සාහවත් වෙනවා. උත්සාහත් වුණාට ඒ සමාලාවට සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම කියනවා සමහරවිට මේ බාහිර තියෙන අරමුණක් පාවිච්චි කරලා උත්සාහත් වෙනවා. අපි තුමු සද්දයක් වගේ දෙයක් ආවා. ඒකේ පුළුවන් තරම් එන්නේ නිමිති මේ හොඳට ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය දැකදක ඉඳීම හරහා උත්සාහත් වෙනවා. කොහොම පුළුවන් වෙයිද මේ හරහා අනිමිත ස්වභාවයකට හිත නංවන්න. සමහරවිට සාර්ථක වෙනවා, සමහරවිට සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම ආධ්‍යාත්මික වශයෙන්ුත් වේදනාවක් වෙන්න පුළුවන්, ධාතු ලක්ෂණයක් වෙන්න පුළුවන්, හිත දිහාම් බල්ල වෙන්න පුළුවන්. මේ විදිහට මේ අජ්ජත් අරමුණක් පාවිච්චි කළත් ඇතැම් වෙලාවට මේ විදිහට භවනා කරද්දී ඇතැම් වෙලාවට සාර්ථක වෙනවා, ඇතැම් වෙලාවට සාර්ථක වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන අන්න යෝගාවචරය තේරුම් ගන්නවා මේ වෙලාවදී මම උත්සාහ කළා හැබැයි සාර්ථකුනේ නැහැ. එයා එතකොට නැවතත් හොඳට අර තමන් සම්මර්ෂණය කර කර හිටිය අරමුණම නැවතත් ගන්නවා. නැවතත් අරගෙන නැවතත් උත්සාහත් වෙනවා. නැවතත් ඒ තුලින් හොඳට ප්‍රඥාව අවදි වීම සඳහා කටයුතු කරනවා. අවදි කර ගැනීම සඳහා කටයුතු කරනවා. එහෙම කරන්න කරන්න ඔන්න බුදුරජාණන් වහන්සේ කියන ඔන්න එතකොට සාර්ථක වෙනවා. අපි හිතමු බාහිර අරමුණක් ගන්නවා. බාහිර අරමුණක් අරගෙන ඒ විදිහෙම හොඳට කටයුතු කරනවා. හොඳට ඒ දිහා නුවණින් විමසමින් බලාගෙන ඉන්නවා. අපි හිතමු මේකේ මේ උත්සාහය ප්‍රතිඵලයක් වශයෙන්, බහුලීකృత කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න සාර්ථක වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මෙයා මේ යෝගාවචරයා දැන් මේ ඉඳගෙනම භවනා කරලා ඇති වෙලා ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඔන්න යාට ඇවිදින්න හිතනවලු. චංකමාය චිත්තං නමති. මේ ඊටාම ප්‍රායෝගිකව විස්තර කරන ආකාරය. චංකමාය චිත්තං නමති. මේ යෝගාවචරයට දැන් හිතනවා මේ ඇවිද්දානම් හොඳයි කියලා. සක්මනට ගියා නම් හොඳයි කියලා. හැබැයි එයාගේ හිතේ ආධ්‍යාශයක් තියෙනවලු. එවම් මං චක්කමන්තං න අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස විසන්තිති. අනේ මේ ඇවිදලා ඇවිදින්න ගියාට අර මේ දැනට නම් මගේ හිතේ යම් පිරිසුදු භාවයක් ඇති කරගත්තා. ඉඳගෙන යම් භාවනාවක් වඩාගත්තා. මේ සක්මනට ගියාට පස්සේ නැවතත් නම් මේ හිත අර විදිහට නැවතත් විවිධාකාර নানা ප්‍රකාර අකුසලයන්ගෙන් පිරෙන එකක් නම් වෙන්න එපා කියලා අන්න පොඩි ප්‍රාර්ථනාවක් එහෙම නැත්නම් බලාපොරොත්තුවක් සහිතව තමයි ආ කටයුතු කරන්නේ. අන්න උත්සාහයක් දරනවා දැනුත් අර සක්මනට ගිහිල්ලා සක්මන් කරද්දිත් පුළුවන් ද මේ தත්වය ගන්න. ඉතින් උත්සාහත් වෙනවා. සක්මන් භාවනාවේ යෙදෙනවා. අතන එතන මතුවෙන අරමුණු දිහා බලනවා. බලබලා අන්න උත්සාහත් වෙනවා මේ පුළුවන් ද අජ්ජත්ත වශයෙන් ඇතුළත වශයෙන් දැනෙන දේවල් හරහා අන්න හිත මේ කියන අරමුණු වලින් තොර ස්වභාවයකට අනිමිත් ස්වභාවයකට හිතපත් කරන්න පුළුවන් ද. ඉතින් සමාලාවට සාර්ථක වෙනවා, සමාලාවට සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් තව තව උත්සාහත් වෙනවා මේ පුහුණුව හරහාම ඔන්න ඇතැම් වෙලාවට සාර්ථක වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා සමාහලාවට මෙයාට හිතනවලු හිටගන්න. හිටගෙන දැන් උත්සාහත් වෙනවා මේ හිටගෙන ඉන්න ඉරියව්වේ මේ කරන්න පුළුවන්ද? හිටගෙන ඉන්න ඉරියව්වේදී එතකොට මතුවෙන සංස්කාර ස්වභාවයන් මේ වර්තමාන වශයෙන් මතුවෙන දේවල් හොඳට සම්මර්ෂණය කරනවා. හොඳට හිතින් විමසලා බලනවා. ඒ දේවල් හොඳට වැටහෙන්න ඔන්න හිටගෙන ඉඳද්දිත් අන්න හිත නිමිති නොගන්නා ස්වභාවයටපත් වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට අසාර්ථක වෙනවා. එයාට හිතනවා දැන් හොඳයි නිදාගත්තා නම් කියලා. අන්න නිදාගෙන ඉන්න ඉරියව්වෙත් අන්න උත්සාහත් වෙනවා බලනවා පුළුවන් ද මේ தත්ත්වය ගන්න. අන්න මේ தත්ත්වය ප්‍රායෝගිකව අත්දා බලනකොට ඇතැම් වෙලාවට සාර්ථක වෙනවා, ඇතැම් වෙලාවට සාර්ථක වෙන්නේ නැහැ. ඊළඟට හිතෙනවා එයාට පොඩ්ඩක් කාත් එක්ක හරි කතා කරන්න. දැන් කතා කරන්න යද්දී බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ආයෙත් මම කතාවට පැටලිලා තේරුමක් නැති කතාවලට ගියොත් නම් ආයෙත් මේ හිතේ නිමිති බහුල වෙනවා. අපි තුමු දේශපාලන කතා වෙන්න පුළුවන්, නැත්නම් එහා ගෙහා දේවල් වල කතා වෙන්න පුළුවන්. තේරුමක් නැති নানা ප්‍රකාර කතාවලට ආයෙත් නම් මම පැටළුනොත් මේ අමාරුවෙන් හදාගත්ත මේ හිතේ පිරිසුදු භාවය ආයෙත් කෙලිසිලා යනවා. අමාරුවෙන් මේ හදාගත්ත නිමිති නොගන්නා ස්වභාවය ආයෙත් සම්පූර්ණයෙන්ම අපවිත්‍රලා යනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අර සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර වෙන දෙතිස් කතාවම ගැනම කියලා බුදුරජාණන් වහන්සේ කියන මේ යෝගාවචරය දැන් අර හිත කෙලෙසන, හිතේ නිමිති වැඩි කරන, තව තව හිතේ කෙලෙස් නංවන ඒ බඳු දෙතිස් කතාවන්ගෙන් තොර වෙලා ඉන්න උත්සාහත් වෙනවා. පුළුවන් තරම් අර හිතේ උනන්දු කරවන, දහමට අලවන, හිතේ මේ දහමක් ප්‍රගුණ කිරීම සඳහා උත්සාහවත් කරන මේ දස කතාවන්ගෙන් අප්පිච්ච කතා, නෙක්ඛම්ම කතා, ඔය ආදී වශයෙන් කියන අසංසග්ග කතා, පවිවේක කතා, ඔය ආදී වශයෙන් මේ ධර්මයේ විස්තර කරන ඒ බඳු නිවැරදි කතාවකම එයා යෙදෙනවා. ඊළඟට සමහරවිට මේ හිතේ යම් යම් විතර්ක පහළ වෙනවා. ඉතින් එයා උත්සාහත් වෙනවා කොහොමද මේ හිත විතර්කයන්ගෙන් සමනය කරන්නේ. මොකද විතර්ක හරහා දන්නේම නැතුව අපි මේ හිත ඉඩ හැරියොත්, ඔහේ යන්න ඉඩ හැරියොත් දන්නේම නැතුව විතර්ක වර්ධනය වෙලා ප්‍රපංච දක්වා දුවන්න පුළුවන්. මොකද ප්‍රපංච දක්වා දියුවොත් ආයෙත් ඔන්න හිතට නිමිති එනවා. ආයෙත් මේ හිත වල්වදින්න පටන් ගන්නවා. අර හදාගත්ත නිකලස් භාවය ඔන්න ආයිමත් කැඩලා බිඳලා යනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ විපස්සනා භාවනාවේදී ප්‍රපංච සමනයට මුල් තැනක් ලැබෙනවා. ඒ නිසා අපි විවිධ මේ සාමාන්‍ය ඉඳුරන්ගෙන් අරමුණු නොගන්නා අවස්ථාවන් වලදී මේ හිතට ඔහේ ඉබාගාතේ ගිහිල්ලා අපි නිකාං හුදෙකලා වෙලා කැමති කැමති දේවල් හිත හිතා ඉන්න ඉඩ නොදී මේ හිත ආරක්ෂා කරගන්න සෑහෙන උත්සාහත් වෙන්න වෙනවා. ඒ බඳු උත්සාහයකින් තමයි අන්න හිත කෙලවරක් නැතුව අර නිමිති ගනිමින් කෙලවරක් නැතුව ඇතුළත කතාව වැඩෙමින් කතන්දර ගොතකතා කතන්දර ගොතකතා යන ස්වභාවයෙන් හිත මුදවගෙන හිත ටිකක් නිෂ්කලංක වෙන්න, හිත ටිකක් විවේක වෙන්න අවස්ථාව තියෙන්නේ. ඒ ඉබඳු විවේකයක හිත පවත්වන කොටත් මේ හිතට විතර්ක එන්න පුළුවන්, කාම විතර්ක වෙන්න පුළුවන්, ව්‍යාපාද විතර්ක එන්න පුළුවන්, විහිංසා විතර්ක එන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ කියනවා අන්න ඉබඳු කාම විතර්ක, විහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක මේ හිතේ තියාගන්න නැතිව පුළුවන් තරම් මේ හිතේ විතර්කයක් පහල කරගන්න ඕනේ නම් අන්න නෙක්ඛම්ම විතර්කයක්, අවිහිංසා විතර්කයක්, අව්‍යාපාද විතර්කයක්ම හිතේ උපදවා ගැනීම සඳහා උත්සාහත් වෙන්න කියලා. දැන් පින්වත්නි මේ විදිහට බුදුරජාන් වහන්සේ බොහෝම ප්‍රායෝගිකව මේ දේවල් විස්තර කරලා තිනවා. දැන් මේ විදිහට කෙනෙක් හොඳට අපි හිතමු මේ ස්වභාවයක් දිනු කරගත්තා නම් දැන් එයාට තේරෙනවා අපි හිතමු යම් සමාධියක් හරහා ගිහිල්ලා මේ බුදුරජාන් වහන්සේ විස්තර කරන ආකාරයටම හොඳට සමාධි කළා තමයි මේ බඳු තත්වයක් ඔන්න අපි ස්පර්ශ කරගන්නේ. හැබැයි කාලයක් තිස්සේ මේක ප්‍රගුණ කරන්න අර විදිහට මේ බුදුරජාන් වහන්සේ විස්තර කරන විදිහට ටික ටික මේ භාවනාව වඩන්න අන්න හිත ටික ටික මේ තත්වය හඳුන ගන්නවා. මේ தත්ත්වය හඳුනගන්න අන්න අද මාත්‍රිකාවේදී ඒ කියපු සච්ඡං අනුරක්ඛේය මෙන්න මේ ස්වභාවය පුළුවන් තරම් ආරක්ෂා කරගන්න, මේ ස්වභාවය හිතේ පවත්වන්න, ඒක තුල හිත පිහිටවන්න, ඒක නිකන් හිතේ gedara වගේ කරගන්න උත්සාහත් වෙනවා. මොකද දැන් හිත පවතින්නේ පුළුවන් තරම් නිකලෙස් ස්වභාවයක. දැන් හිත පවතින්නේ කෙලෙසුන්ගෙන් තොර தත්වයක් පැවැත්වීම සඳහා උත්සාහය තියෙන්නේ. හිත විවේක කර ගැනීම සඳහා උත්සාහය තියෙන්නේ. හිත පුළුවන් තරම් නිමිති වලින් තොරව පවත්වා ගැනීම සඳහා උත්සාහය තියෙන්නේ. ඒ නිසා බොජ්ජංග සම්බන්ධයෙන් විස්තර කරද්දී බොජ්ජංග දියුණු කර ගැනීම ගැන අවවාද දෙන බුදුරජාණන් වහන්සේ කියනවා සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං මොස්සග්ග පරිණාමින් ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං මොස්සග්ග පරිණාමින් මේ හැම බොජ්ජංගයම දියුණු කරන්න ආකාරය පෙන්නනවා. කොහොමද මෙන්න මේ විවේක ස්වභාවය පුළුවන් තරම් ඇසුරු කරමින් මෙන්න මේ විරාග ස්වභාවය අරමුණු කෙරෙහි දැන් තියෙන නිකන් විරාගී ස්වභාවයක්, අරමුණු ගැන ඒ තරම්ම ලොකු උනන්දුවක් නැහැ, අරමුණු සම්බන්ධයෙන් හිතේ තියෙන විරාගී ස්වභාවයක්, මේ විරාගී ස්වභාවය ඇසුරු කරමින්, ඒ වගේමයි අරමුණු නිකුත් වෙලා යන හැටි, දුර වෙලා යන හැටි, නිරුද්ධ වෙලා යන හැටි ඒ පැත්ත දකිමින්, ඒ වගේමයි අරමුණු ආවත් ඒවා අතහරිමින්. දැන් ආනාපාන සතියේ එහෙම විස්තර කරද්දිත් බුදුරජාන් වහන්සේ කියනවා අර පටිනිස්සග්ගානුපස්සනාව එහෙම විස්තර කරනකොට කෙනෙක් උත්සාහත් වෙන්නේ කොහොමද මේ ඉදිරිපත් වෙන අරමුණ තේරුම් අරගෙන ඒකෙන් හිත අයින් කළා අන්න අර අරමුණ වලින් තොර ස්වභාවයට හිත නංවන්නේ. ඉතින් මෙබඳු ක්‍රමයක් හරහා නැත්නම් මෙබඳු ප්‍රතිපදාවක් හරහා තමයි අන්න හිත ටික ටික හඳුනගන්නේ. අන්න එයාටම ආවේනික පිරිසුදු බවක් තියෙනවා. එයාටම ආවේනික විවේක ස්වභාවයක් තියෙනවා. එයාටම ආවේනික නිශ්චල භාවයක් තියෙනවා. එයාටම ආවේනික නිසංසල භාවයක් තියෙනවා. එතකොට මෙබඳු ස්වභාවයක් පවා ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා මේකත් තාමත් දිගට පවත්වන්න බෑ. මොකද ආයිත් අරමුණක් ආපු ගමන් මේ නිශ්චල භාවය නැත්තම් මේ පිරිසුදු භාවය ආයිත් කැඩලා බිඳලා යනවා. ඒකට මේ தත්වයක් පවා අනිත්‍යයි. මේක පවා මේ සංස්කරණයක් කරලා තාම මේ හදාගෙන තියෙන්නේ. අන්න මේ தත්වය පවා ඇලීම සඳහා භාවිතා කරන්නේ නැහැ. මොකද පින්වත් මේ කිසිම දෙයක් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ අරක අතහැරලා මේක අල්ලන්න නෙමෙයි. මේක ඉතින් ටික කාලයකට අල්ලගත්තර කමක් නැහැ. හැබැයි මේකත් බුදුහාමුදුරුවෝ පෙන්වන මේකත් අනිත්‍ය වශයෙන් දකින්න. මේකෙත් තියෙන මේ සංකත ස්වභාවය. තාමත් මේ හිත කෙලසුන්ගෙන් යුක්ත නම් මේ හිතේ කෙලස් තාම තියෙනවා නම් නැවතත් මේ හිත ආයිත් කැඩෙනවා. ඒ කියන්නේ අර හදාගන්න නිසංසල භාවය නැත්නම් අර හදාගන්න පිවිතුරු භාවය ආයිමත් කැඩෙනවා. ආයිමත් කෙලසෙනවා. ඒ නිසා තාමත් මේ හදාගත්ත ස්වභාවය අනිත්‍යයි. තාමත් මේ හදාගත්ත ස්වභාවයේ සෑහෙන්න ව්‍යායාමක් දරලා සමාධි හරහා ගිහිල්ලා වීරයක් පවත්වලා මේ සංස්කරණය කළා තමයි යාන්තම් පවත්වන්නේ. අන්න මේ தත්ත්වය දකින්න කියලා කියනවා. මේ தත්ත්වය දකින්න බුදුරයන් වහන්සේ කියනවා ටික ටික ඔන්න ආශ්‍රවයන් ඡය වෙන්න ගන්නවා කියලා. ඒක චූලසුන්විත සූත්‍රයේදී මේ විදිහට සඳහන් කරනවා. අයම්පිකෝ අනිමිත්තෝ චේතෝ සමාධි අபிසංකතෝ ආபிසංචේතසිකෝ. මේ දැනට හැදලා තියෙන මේ අනිමිත සමාධිය පවා බුදුරයන් වහන්සේ කියනවා මේකත් අபிසංකතෝ, මේකත් මේ උවමනාවෙන් හදාගත්ත දෙයක්. ආபிසංචේතසිකෝ, මේකත් මේ හොඳට හිතලා හදාගත්ත දෙයක් තාම තියෙන්නේ. තාම මේ භුක්තියට සින්න වෙලා නැහැ. සම්පූර්ණ වශයෙන් තමන්ට ඕන වෙලාවක ගන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා නැහැ. තාමත් කෙලෙස් ස්වභාවයෙන් නිසා මේ தත්ත්වය තාමත් අනිත්‍යයි. තාමත් මේක පවත්වන්න සෑහෙන වීරියක් දරන්න වෙනවා. තාමත් උත්සාහයක් දරන්න වෙනවා. උත්සාහය හරහායි තාමත් මේ தත්ත්වය ගන්නෙ. මේ தත්ත්වය හොඳින් දැක ගන්න කියනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා යංකෝපන කිංචි අபிසංකතං අபிසංචේතසිකං තං අනිච්ඡං නිරෝධ ධම්මං. එනිසා මේ හදාගත්තු ස්වභාවයත් දකින්න කියන මේකත් අනිත්‍ය ස්වභාවයක්. මේකත් නැතිලා යන ස්වභාවයක්. මොකද තාම මේ කෙලෙස් වලින් පහර දෙනවා විටින් විට. මේ දේ දකින්න බුදුරජාන් වහන්සේ කියනවා තස්ස ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්ඡති. භවාසවාපි චිත්තං විමුච්ඡති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති. අන්න මේ தত্ত্বය දැන් භාවිතා කරනවා හිත හුරු කරනවා පුළුවන් තරම් මේ කෙලසුන්ගෙන් හිත මුදවා ගැනීම සඳහා. එතකොට මේ බුදුරජාන් වහන්සේ පෙන්වන සීලුම උපක්‍රමයන් මේ කෙලසුන්ගෙන් හිත මුදවා ගැනීම සඳහා එල්ලය කරගෙන තියෙනවා. එතකොට මේ විපස්සනාවෙන් ක්‍රමානුකූලව ටිකෙන් ටික අපිව ඉස්සරහට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා අපිට මුලින්ම කෙලසුන්ගෙන් තොර ස්වභාවයක් හඳුන්ලා දෙනවා. ඒ කෙලසුන්ගෙන් තොර ස්වභාවය තුළ හොඳට බහුලීකృత කරන්න කියනවා. ඊළඟට ඒ කෙලසුන්ගෙන් තොර ස්වභාවයට එල්ල වෙන ප්‍රහාරයන් ගැන ඔන්න අවදියෙන් ඉන්න කියනවා. මොකද කෙලෙස් හරහායි මේ හිත නැවතත් කෙලෙසෙන්නේ. කෙලෙසුන් නිසායි මේ හිත නැවතත් නිමිති ගන්නෙ. කෙලෙසුන් නිසායි මේ හිත නැවතත් අරමුණු ගන්නෙ. එතකොට මේ දේ දකින්න බුදුරජාන් වහන්සේ කියනවා අන්න කාමාශ්‍රවයන්ගෙනුත් මේ හිත මිදලා යනවා. භවශ්‍රයන්ගෙනුත් මේ හිත මිදලා යනවා. අවිජ්ජාශ්‍රවේනුත් මේ හිත මිදලා යනවා. දැන් මේ தත්වයටපත් උනා නම් බුදුරජාන් වහන්සේ කියනවා අන්න තේරුම් ගන්නවා දැන් මේ කතා කරන්න කෙනීම අරහත්ත්වයේ ගැන බුදුරජාන් වහන්සේ කරන යම් අවස්ථාවක සම්පූර්ණයෙන්ම කාමාශ්‍රවය දුරු වුණා නම් යම් අවස්ථාවක භවශ්‍රවය දුරු වුණා නම් අවිජ්ජාශ්‍රවය දුරු වුණා නම් ඒ කියන්නේ ආසවක්ඛය මට්ටමකටපත් වුණා නම් අරහත්ත්වයටපත් වුණා නම් අන්න එතකොට තේරුම් ගන්න කියනවා දැන් මේ අවස්ථාවේදී කාමාශ්‍රවෙනුත් මේ හිත හිස් මේ හිත ශූන්‍යයි භවශ්‍රවෙනුත් මේ හිත ශූන්‍යයි අවිජ්ජාශ්‍රවෙනුත් මේ හිත ශූන්‍යයි කියලා අන්න අන්තිමට කියනවා මෙන්න මේක තමයි ගන්න තියෙන උපරිම ශූන්‍යත භාවය. මේක තමයි තියෙන පරම ශූන්‍යත ස්වභාවය. ඒතර මේ විදිහට උනන්දු කරවන බුදුරජාන් වහන්සේ මේ මහා ශූන්‍යත සූත්‍රයේදී කියනවා මහණෙනි මේ ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි මිත්‍ර වූ ආකල්පයකින් හැසිරෙන්න, සතුරු ආකල්පයකින් හැසිරෙන්න එපා කියලා. ඊළඟට මොකද්ද මේ සතුරු ආකල්පය මොකද්ද මිත්‍ර ආකල්පය කියලා කියනවා. බුදුරජාන් වහන්සේ කියනවා මේ විදිහට මේ තමන්ගේ ශ්‍රාවකයන් උනන්දු කරවද්දී තමන්ගේ ශ්‍රාවකයන්ට මාර්ගය පෙන්ලා දෙද්දී යම්සි ශ්‍රාවකේ කන් යොමන්නේ නැත්තම් කියන දේ අහන්නේ නැත්තම් වෙන වෙන දේවල් ගැන හිත යොමනවා නම් අන්න ඒ බඳු හැසිරීමක් තමයි කියනවා මේ සතුරු විදියට හැසිරීම. යම්සි ශ්‍රාවකේ මේ බුදුරජාන් වහන්සේගේ වචනේ විශ්වාස කරනවා නම් බුදුරජාන් වහන්සේ කියන විදිහට කටයුතු කරන්න උත්සාහත් වෙනවා නම් කියන වචනයට ඇහුම්කන් දෙනවා නම් අන්න ඒක තමයි කියනවා මිත්‍ර වූ ආකල්පය. එනිසා බුදුරජාන් වහන්සේ ආරාධනා කරනවා මේ මිත්‍ර වූ ආකල්පයකින් මේ ශාස්ත්‍රුන් වහන්සේ වෙත කටයුතු කරන්න කියලා. සපින්වත්නි මේ දේශනාවන් සියලුම ඇත්තටම බුද්ධ වචනයමයි අද මතු කරගන්න උත්සාහත් උනේ. බුද්ධ වචනේ ඊටාම පැහැදිලිව ඍජුව දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපේ භවනා ක්‍රමය අපි මේ බුද්ධ වචනයත් එක්ක සසඳන්න ඒකත් එක්ක හොඳට ගැලපෙනවා නම් අන්න අපිට මේ භවනාව හොඳ විශ්වාසයෙන් වඩන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි ටික ටික මේ සඳහා උත්සාහත් වෙමු. යම් අවස්ථාවක මේ බුදුරජාන් වහන්සේ පෙන්වන විදිහට ටික ටික අපේ හිතෙත් මේ කාමාශ්‍රවය දුරු කරගෙන භවශ්‍රවේ දුරු කරගෙන අවිජ්ජාශ්‍රවේ දුරු කරගෙන යම් හෝ දවසක මේ බුදුරජාන් වහන්සේ පෙන්වන උතුම් වූ ඒ ශුන්‍යත අවස්ථාවක් අපේ හිතෙත් ඇති කර ගැනීම පිණිස උනන්දු ඇති කරගන්න අද දින ධර්ම දේශනාව අප සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.